ගරු වෛද්‍ය නලින්ද ජයසිස මන්තුම ඔබතුමාට විනාඩි 5යි.
සුති ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ප්‍රථම කොටම ක්‍රිකට් ක්‍රීඩාවේ පැන්නගිලා තිබෙන අර්බුදය මේ ශෝකජනක තත්ත්වයේ පිළිබඳව මේ සභාවේ අවධානය යොමු කිරීම ගැන කංචන විජේසේකර ගරු මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා. අපි කාටත් මේ ඇති වෙලා තිබෙන තත්ත්වය ගැන කනගාටුවක් තිබෙන්නේ. මොකද මේ පහතට ඇදවැටෙන්නේ අපේ ක්‍රිකට් කණ්ඩායම් පමණක් නෙවෙයි, මේ රටේ කීර්තිය. එක්තරා යුගයකදී අපේ ක්‍රිකට් සහ තේ විසින් අපිව ලෝකෙ ඉහළ තැනකට අරගෙන ගියා. එක්තරා අවස්ථාවකදී තේවලින් අපි උපයාගත්ත කීර්තිය අභිභවා ක්‍රිකට් වලින් අපි විශාල කීර්තියක් අත්පත් කරගත්තා. එනිසා ක්‍රිකට් වලට ආදරය කරන කවුරුත් අද මේ මුහුණ දීලා තිබෙන තත්ත්වය පිළිබඳව යම්කිසි ආකාරයක කනගාටු කනස්සල්ලක ඉන්නේ. ඒ තත්ත්වය තුළ මං කිසිත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ සියලු දේවල් ෆයිසර් මුස්තාප ඇමතුමා අපිට පිටපටවන්න. මොකද ඇමතිවරයෙකුට කෙටි කාලයක් ඇතුළතදී ජයග්‍රහණ පෙන්වන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි තිබෙන්නේ. ඒ වගේම මම මේ වෙලාවේදී විශේෂයෙන් දයාසිරි ජයසේකර හිටපු ඇමතිවරයා මේ සම්බන්ධයෙන් මෙහි යම් ප්‍රගතියක් ලබා ගැනීම සඳහා වෙච්ච කැපවීම මැදිහත්වීම මහන්සි අගය කරනවා. එතුමා මම හිතනවා මම දන්න මම දකින හැටියට අවංකව ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් යම් මැදිහත්වීමක් කරන්න උත්සාහ කරා. දැන් ක්‍රිකට් ඇතුළු මේ සමස්ත ක්‍රීඩා ශේෂ්ත්‍රය ගත්තොත් අපට මෙයින් ගොඩෙන්න්නට කරන්න ඕනේ මොකක්ද? මම හිතන්නේ මෙය යම් පරාජයක් ලැබුවට පස්සේදී ඒක ඇමතිවරයා පිට පටවන්න හෝ යම් ජයග්‍රහණයක් ලැබුවට පස්සෙත් ඒක ඇමතිවරයා කරදා ගන්න ගියොත් තමයි මේ අර්බුදයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. එනිසා මේ ඇති වෙලා තිබෙන තත්ත්වයේ පිළිබඳව අපි ඒ පිළිබඳව සමාලෝචනයක් කරලා මම හිතනවා දීර්ඝකාලීන වැඩපිළිවෙළකට අපි ආ යුතුයි කියලා. මම හිතන්නේ අපි මේ දැන් යම් ළඟ සන්තෘප්තියක් ලබා ගන්නට වැඩපිළිවෙළ සකස් කරනවා වෙනුවට තව වසර දෙක තුනකින් හරි අපේ මේ ක්‍රීඩාව විශේෂ ක්‍රිකට් ක්‍රීඩාව ජයග්‍රාහී මාවතකට ස්ථාවර යොමු කර ගැනීම සඳහා වෙච්ච අඛණ්ඩ වැඩපිළිවෙළක් වුමනා කරනවා. ඒ සඳහා මම හිතන්නේ ජයසිරි ජයසේකර මන්ත්‍රීතුමාත් යෝජනා කරපු ආකාරයට පාසල් පද්ධතිය තුළින්ම මේක ආරම්භ කළ යුතුයි. හඳුනාගත් දක්ෂ ක්‍රීඩකයින්ට අවශ්‍ය කරන ආර්ථික පහසුකම් ඔවුන්ගේ වෙන නරත්ව වෙන පහසුකම් ආදී ලබා දීමේ වක්කීමක් අපට තිබෙනවා. මම හිතන්නේ ඒකට වියදම් කරන්න බැරි තරම් ආර්ථික දුෂ්කරතාවයක අපි නැහැ කියලා. අපිට පුළුවන්කම තිබෙනවා නම් ක්‍රිකට් බෝඩ් එක අහන්නෙත් කියන්නෙත් නැතුව රුපියල් මිලියන 5500ක් වියදම් කළ සූර්ය ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්නට නේද? අපි කෝප් කමිටුවට ගිහලා කතා කරනකොට ක්‍රිකට් බෝඩ් එකේ කියනවා අපි කිව්වෙත් නැහැ කියලා. වරාධිකාරීන් තමයි හදලා තිබෙන්නේ. එහෙම මුදලක් වියදම් කරලා ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් හදන්න අපිට පුළුවන්කම තිබෙනවා නම් ඇයි අපට මේ හඳුනාගත් ගම්මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් දියුණු කරන්නට, ඔවුන්ගේ ජීවිත නගා සිටවන්නට, ඔවුන්ට අවශ්‍ය කරන පහසුකම් ලබා දෙන්නට, ඔවුන්ගේ පුහුණුවීම සඳහා උදව් කරන්නට, ඔවුන්ගේ පෝෂණය පිළිබඳ සලකා බලන්නට, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අඛණ්ඩ අවධානය යොමු කරන්නට මුදල් ප්‍රතිපාදනයක් වෙන් කිරීමේ අපහසුතාවයක් අපිට නැහැ. අන්න එවැනි ආකාරයේ අඛණ්ඩ සුපරීක්ෂාකාරී වැඩපිළිවෙළක් ඕනා කරනවා නම් විදේශීය විශ්වඥයන් සහය ඇතුව අපේ බාධා නොකරනවා නම් පැරණි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහය ඇතුව ඒක අපට කරගෙන යන්න පුළුවන්. එසේ නොකර කෙටි කාලීන වැඩපිළිවෙළට යන්න ගියොත් එහෙම අපිට හැමදාම අත්පත් කරගන්න වෙන්නේ මෙවැනි දේවල් තමයි. ඒ නිසා මම මේ අවස්ථාවේදී මේ තත්ත්වය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරලා මේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. පහුගිය කාලේ සිදුවෙච්ච දේශපාලනීකරණයන් මොකද මේ අද අපි භුක්ති විඳින්නේ? අද ඊය කරපු දේවල් ප්‍රතිඵල නෙමෙයි. අවුරුදු ගාණක් තිස්සේ මේවට දේශපාලන රිංගල මේවා ව්‍යාපාර බවට පත් වෙලා මේවා මුදල් උපයන තැනක ආවට පස්සේදී අපි උපයගත්ත කීර්තිය මෙහෙම හැල්ලු වෙන එක බාල්දු වෙන එක අහන්න දෙයක් නෙමෙයි. ඒ නිසා මේ සියලු තත්ත්වයන් පිළිබඳව සැලකිලි යොමු කළ රටක් හැටියට ඒක අමාත්‍යංශ විතර කාර්යභාරයක් කියලා මම හිතන්නේ නෑ. රටක් හැටියට ඒ සම්බන්ධයෙන් පැහැදිලි වැඩපිළිවෙළක් අපි අඛණ්ඩව ඉදිරියට අරගෙන යමු කියන යෝජනාව කරමින් මේ සම්බන්ධයෙන් සභාවේ අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් නැවත වතාවක් කංචන විජේසේකර මන්ත්‍රීතුමා ස්තුතිවන්ත වෙමින් මම නතර වෙන්න බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මුජිබ රහමාන් මන්ත්‍රීතුමා ඔබතුමාගේ විනාඩි 5යි.
ස්තුති ගරු නියෝජ කතානායකතුමනි විශේෂයෙන්ම මේ ක්‍රිකට් සම්බන්ධ යෝජනාවට වචන කීපයක් කතා කිරීමට අවස්ථාව ලබා දීමට ස්තුතිවන්ත වෙනවා. ගරු සභාපති නියෝජ කතානායකතුමනි විශේෂයෙන්ම දැන් අද මම හිතන්නේ මේ අපි අෆ්ගනිස්තානයත් වෙච්ච පරාජයත් එක්ක විශාල කඩාවැටීමක් ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙනවායි කියන මතයක් මේ රට තුළ ඇති කරන්න හදනවා. මම පුද්ගලිකව මම පාසල් යන කාලේ සහිර විද්‍යාලයේ පළවෙනි පොස්ලවන් ක්‍රිකට් ටීම් එකකට ක්‍රීඩා කරපු ක්‍රීඩකෙක්. ඒ වගේම අන්තර් සමාජීය තුන්වෙනි පෙළේ ද්‍රවිඩ සංගමය නොමැඩ්ස් වගේ ඒ ක්‍රීඩා සමාජවලට මම ක්‍රීඩා කරලා තියෙනවා. ඒ වගේ ක්‍රිකට් පිළිබඳව යම් දැනුමක් මට තියෙනවා. විශේෂයෙන්ම මාත් එක්ක ක්‍රිකට් සෙල්ලම් කරපු හතුරු සිංහ, ඒ වගේම හෂාන්ත ඉලකරත්න, නිශාන්ත රණතුංග ඒ ඔක්කොම මගේ සමකාලයේ මම පාසල් ක්‍රිකට් ගහනකොට මාත් එක්ක ක්‍රිකට් ක්‍රීඩාව කරපු අය. එහෙනම් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ මට යම් දැනුමක් තියෙනවා. ගරු සභාපතිතුමනි, ගරු අපේ ඉරපු සභාපතිතුමත් ඇවිල්ලා තියෙනවා. දැන් අපි හිතනවා විශේෂයෙන්ම මේ දැන් ක්‍රිකට් කණ්ඩායම අෆ්ගනිස්තානයත් එක්ක පරාජයත් එක්ක අපේ ක්‍රීඩාව විශාල පසුබැසීමකට ලක් වෙලා තියෙනවා කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම කියන්න ඕනේ විශේෂයෙන්ම මේ වගේ අවස්ථාවල් ලෝකේ අපි ඕන තරම් දැකලා තියෙනවා. විශේෂයෙන්ම බටහිර ඉන්දිය කොදෝපිල කියන්නේ 70 ගණන්වල ඉඳන් 90 මුල් කාලයේ වෙනකම්ම, විශේෂයෙන්ම 80 අග කාලයේ වෙනකම්ම ලෝකයේ තිබුණ හොඳම කණ්ඩායම බටහිර ඉන්දිය කොදෝපිල කියන්නේ ලෝකයේ දක්ෂම ක්‍රිකට් ක්‍රීඩකයන් බිහි කරපු රටක්. ඊළඟට අපි දැක ඒ කාලේ හිටියා විවියන් රිචඩ්ස් හිටියා, රිචි රිචඩ්සන් හිටියා, මැල්කම් මාෂල් හිටියා, ජෝයල් ගානා හිටියා, මේ වගේ ක්ලයිව් ලොයිඩ්ලා හිටියා. බටහිර ඉන්දිය කොදෝපිලත් නම කිව්ව ගමන්ම එක මැච් එකක් කවුරුවත් දිනන්නේ නැහැ. එහෙම කාලයක් ලෝකේ තිබුණා. නමුත් අද වෙනකොට බටහිර ඉන්දිය කොදෝපිල කියලා කියන්නේ බංගලාදේශයටත් පැරදිලා තියෙනවා. එහෙම පල්ලම් බැහැලා තියෙනවා. එහෙම හොඳ කාලයකුත් තිබුණා. ඊළඟට පල්ලම් බැහැලා අද බටහිර ඉන්දිය පිලත් එක්ක මැච් එකක් දිනනවා කියන එක සාමාන්‍ය දෙයක්. දා 70 ගණන්වල 80 ගණන්වල බටහිර ඉන්දිය පිලත් එක්ක මැච් එකක් දිනනවා කියලා කියන්නේ හීනෙන්වත් හිතන්න බැරි කාලයක්. එතකොට ඕස්ට්‍රේලියාවේ ග්‍රේක් චැපල්ලා සෙල්ලම් කරන කාලේ ඒ කාලේවත් ඕස්ට්‍රේලියාවටත් දිනන්න බෑ බටහිර ඉන්දිය කොදෝ පිලත් එක්ක. එතකොට එහෙම කාලෙක එහෙම බටහිර ඉන්දිය පිලේ ක්‍රිකට් ක්‍රීඩාව තිබුණා. නමුත් අද වෙනකොට ඒක සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා අද ක්‍රිකට් ක්‍රීඩාව බටහිර ඉන්දිය කොදෝ දූපත්වලත් මේ අර්බුදය ඇවිල්ලා තියෙනවා. ලෝක ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෝ හිටපු රටක්. එතකොට අද ගරු නියෝජ කතානායකතුමනි, දැන් අපේ ක්‍රීඩාව ගැන අපි කතා කරනවා. මම දකින දේ තමයි පළවෙනිම අපේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපේ රටේ මේ කණ්ඩායම ඉතාම තරුණ කණ්ඩායමක්. ක්‍රීඩකයන් එක්කෙනෙක් දෙන්නෙක් ඇරුණම අනිත් ඔක්කොමලා මේ ෆ්‍රෙෂ් ක්‍රිකට් ක්‍රීඩකයෝ. ඒගොල්ලෝ මේ දැන් තමයි ජාතික කණ්ඩායමකට එකතු වෙලා අධ්‍යක්ෂීම් බහුලව නැතුව ක්‍රීඩා කරන්න පටන් අරන් තියෙන්නේ. ඒ හින්දා අපිට යම් කාලයක් යනවා ඔවුන් ඉස්සරහට එන්න. මොකද අපිට එකපාරටම අපේ ක්‍රීඩකයෝ ගණනාවක් දක්ෂ අධ්‍යක්ෂීම් තියෙන ක්‍රීඩකයෝ ගණනාවක් අපෙන් අයින් වෙලා ගියා. අපි දන්නවා විශේෂයෙන්ම 90 ගණන්වල ක්‍රීඩා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එකතු වෙච්ච නම් 10ක් විතර වගේ අපිට තිබුණා. හොඳ අධ්‍යක්ෂීම් තියලා වෝල්ඩ් කප් එක 96 දිනපු කණ්ඩායම එහෙම ඇවිල්ලා අන්තිමට 10 දෙනෙක් විතර වගේ කණ්ඩායම අයින් වුණාම සියලුම ක්‍රීඩකයෝ අලුත් ක්‍රීඩකයන් ඇතුළු හැටියට අද ඇතුළත් වෙලා තියෙනවා. ඒකෙන් මං හිතන්නේ අර මැතිව්ස් විතරක් යම් අධ්‍යක්ෂීමක් තියෙන ක්‍රීඩකයෙක් හැටියට හඳුන්වන්න පුළුවන්. අනිත් ක්‍රීඩකයෝ ඔක්කොම අලුත් ක්‍රීඩකයෝ. ඒකට යම් කාලයක් යනවා ඔවුන්ට ඒ තත්ත්වයට එන්න. මොකද අපි මතක තියාගන්න ඕනේ 96 අපි වෝල්ඩ් කප් එක දිනලා ඊළඟ වෝල්ඩ් කප් එක ගිහිලා සෙල්ලම් කරනකොට නියෝජ කතානායකතුමනි පළවෙනි වටේෙන් අපිට ගෙදර යන්න සිද්ධ වුණා. පළවෙනි වටේෙන්. ඒ කියන්නේ ඒ 96 වෝල්ඩ් කප් එක ජයග්‍රහණය කරපු කණ්ඩායමම තමයි 2000 දී වෝල්ඩ් කප් එක සෙල්ලම් කරන්න ගියේ අර්ජුන රණතුංග නායකතුමාගේ යටතේ. නමුත් ඒ වෝල්ඩ් කප් එකේ පළවෙනි වටේෙන් අපි ඉවත් වුණා 2000 දී. එහෙම වුණා. එහෙම තමයි ක්‍රීඩාව. ක්‍රීඩාවේ දෙකම තියෙනවා. දිනන්න පුළුවන්, පරදින්න පුළුවන්. ඒ දෙකම බාරගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. එහෙම බාරගන්න බැරි අය තමයි අපි හැමදාම දිනන්න ඕනේ කියලා කියන්නේ. එහෙම වෙන්න බෑ. එහෙම කරන්න බෑ. ඒ ඒ ඒ ජය පරදුම බාරගන්න බැරි වුණාම අපි හිතනවා අපි හැමදාම දිනන්න ඕනේ කියලා. එහෙම දිනන්න බෑ.
අපි දිනන්න පුළුවන් පැර දෙන්න පුළුවන් එහෙම තමයි ක්‍රීඩාව. ඒ දෙකම අපි වින දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට අපේ අඩුපාඩුකම් තියෙනවා නම් ඒවා අපි හදා ගන්න ඕනේ. මම දකින එක අඩුපාඩුවක් තමයි ගරු නියෝජක කතානායකතුමනි, ප්‍රධානම පාසල් ක්‍රීඩාව. අපේ ක්‍රිකට් ක්‍රීඩාව ජාතික කණ්ඩායමට ඒ කාලේ එකතු වෙච්ච හැම ක්‍රීඩකයෙක්ම ආවේ පාසල් ක්‍රීඩාවෙන්. අර්ජුන රණතුංගගෙන් ගත්තම අර්ජුන රණතුංග, රොෂාන් මානාම, අසංක ගුරුසිංහ, රොමේෂ් රත්නායක, ඒ හැම ක්‍රීඩකයෙක්ම අපි ගත්ත කණ්ඩායමට ඇතුළත් වෙච්ච හැම ක්‍රීඩකයෙක්ම ආවේ පාසල්. අරවින්ද ඩි සිල්වා, හෂාන් තිලකරත්න, ඒ හැම එක්කෙනාම ආවේ පාසල් ක්‍රීඩාවෙන්. නමුත් අද ඒ පාසල තුළින් ජාතික කණ්ඩායමට ඒ අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ බිහි වෙන්නේ නැහැ. ඒකයි තියෙන ප්‍රධානම ප්‍රශ්නය. ඒ හින්දා පාසල් ක්‍රීඩාව දියුණු කරන්න ඕනේ. අද පාසල් ක්‍රීඩාව යම් පසුබැසීමකට ලක් වෙලා තියෙනවා. ඒක යම් කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. ඒක අපි හොයාගන්න ඕනේ මොකද්ද ඒකේ තියෙන වරද කියලා. අන්න එතනට අපිට බේත් කරගන්න පුළුවන් නම් පාසල් වලි තුලින් හොඳ ජාතික මට්ටමේ ක්‍රීඩකයෝ බිහි වෙන්න ඕනේ. මොකද අපිට අතීතයේදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම හිතන්නේ ඔබතුමා ආනන්ද විද්‍යාලේ, ඔබතුමා දන්නවා ආනන්ද විද්‍යාලේ බිහි වෙච්ච හැම දක්ෂ පාසල් ක්‍රීඩකයෙක්ම අන්තිම නැවතුනේ ජාතික කණ්ඩායමේ තමයි නැවතුනේ. ඒවන ක්ලබ් වලින් ආවේ නැහැ. ක්‍රීඩා සමාජ වලින් එහෙම ලොකු ක්‍රීඩකයෝ බිහි වුණේ නැහැ. හැම ක්‍රීඩකයෙක්ම ආවේ පාසල් තුලින්. නමුත් දැන් පාසල් තුල යම් කඩාවැටීමක් තියෙන නිසා අවසාන වශයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊළඟට මම දකින දේ තමයි අද හැම දෙයක්ම වාණිජකරණය වෙලා තියෙනවා. හැම දෙයක්ම මුදල් මත දුවන තත්ත්වයක් අද ඇති වෙලා තියෙනවා. ඒකත් අද ක්‍රීඩාව තුලට ඒක බෝ වෙලා තියෙනවා. ඒ හින්දා අද විශේෂයෙන්ම ක්‍රීඩාවේ තියෙන මේ කැපකිරීම, ක්‍රීඩාම වෙනුවෙන් කරන උනන්දුව අද ඒක අඩු වෙලා අපි මුදල් වෙනුවෙන් සෙල්ලම් කරන ක්‍රීඩකයන් බවට අද පත් වෙලා තියෙනවා. මේකටත් බේත් හොයාගන්න වෙයි. එහෙම නැතුවනම් ඒ මුදලුයි ක්‍රීඩාවයි එකට බද්ධ වීම තුළ අද සියලු දෙනාටම අවශ්‍ය වෙන්නේ තරඟ ජයග්‍රහණය කරන්න නෙමෙයි, වැඩි වැඩියෙන් මුදල් හොයාගන්න පුළුවන් වෙන්නේ කොහොමද, වැඩි වැඩියෙන් සල්ලි හම්බ කරන්න කියන්න කොහොමද. අන්න ඒ තරමට අද ක්‍රීඩාව කඩාවැටලා තියෙනවා. ඒ හින්දා මම හිතන්නේ නියෝජ්‍ය කතානායකතුමනි, අද අපිට ඒ දෙකට විසඳුම් හොයාගන්න පුළුවන් නම් මම හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත අපිට මේ තිබුණු තත්ත්වයට ගේන එක මහ ලොකු කාර්යයක් නෙමෙයි.
බොහොම ස්තුතියි. ගරු තිරංග සුමතිපාල මන්ත්‍රී ඔබතුමාට විනාඩි 5යි.
බොහොම ස්තුතියි. ක්‍රීඩාව පිළිබඳ වෙලාවක් වෙන් කරන ලාවක විනාඩි 5ක් ලැබීම සන්තෝෂයට කාරණාවක්. මොකද මම මේ පිළිබඳව සාකච්ඡා කරන බව දැනගත්තේ ටික වෙලාවකට කලින්. නමුත් ප්‍රධාන කරුණු දෙකක් විතරයි මට කතා කරන්න වෙලා තියෙන්නේ. ප්‍රථමයෙන්ම කියන්න ඕනේ, මම ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධූරයට තෝරාපත් වෙනකොට 2015න් පස්සේ බිලියන يعني මිලියන 2500ක් අපි ණයයි. ස්ටේට් ඉන්ජිනියරින් කෝපරේෂන් ආණ්ඩුවට ආයතන වලට ඉතර බිලියන 1.4ක් ණයයි. අපි හම්බන්තොට කරපු විනාශය නිසා, සූර්යවැව ක්‍රීඩාංගණය නිසා අවුරුදු ගණනාවකට අපි මූල්‍යමය වශයෙන් කඩාගෙන වැටුණා. බිලියන 6ක් සූර්යවැවට ගියා. ඒකේ පරීක්ෂණයක් කරන්න කිව්වා, ඒක සොයලා බලන්න කිව්වා. අන්තිමට ආණ්ඩුව බාරගත්තා ඒ ණයගේ වණ්ඩ. මේ හොරු ටික අදටත් අල්ලගන්න බෑ. ඒ නිසා අපි ආණ්ඩුවට කනගාටු වෙනවා. ඒ සූර්යවැයේ වංචාව සොයපු නැති එක ගැන ක්‍රීඩා මුතුම මැදිහත් වෙන. ඒ සියලු ණය අපි ගෙවලා, සියලු ණය ගෙවලා බිලියන 2.8ක් මාර්තු මාසෙ 31 වෙනකොට බැංක account එකේ ඩිපොසිට් එකක් රිසර්ව් එකක් තියපු ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු ගෞරවනීය සභාපති කෙනෙක් මම. මට කවදාකවත් දේශපාලන හැඟීම් කිසිමක් ගෞරව දයාසිරි මැතිතුමාවත් මුස්තාව මැතිතුමාවත් කරේ නැහැ. ඒ නිසා මේ වෙලාවේ ආණ්ඩුවට ඇඟිලි දික් කරනවා නම් දේශපාලන වාසියක් ගන්න මේ ක්‍රිකට් තරඟයක් දෙයක් වටනවා. ඒ ඇවිල්ලා මුලේ නැති, අවබෝධයක් නැති, එක එක කොන්ත්‍රාත් කරන මිනිස්සු. ක්‍රිකට් කාලක මණ්ඩලය දියුණු වෙන්න ගිය අවුරුදු 170ක් අපි සමරුවා. නොයෙකුත් වකවානුවල් වල හිටිය සභාපතිවරු, ජනාධිපතිවරු, අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු එක සභාපති කෙනෙක් ජේ.ආර්. ජවදන මැතිතුමා, එන්.එම්. පෙරේරා මැතිතුමා. ඒ නිසා මේක මේ එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ දවසෙන් දෙකෙන් ගොඩනැගිච්ච ආයතනයක් නෙවෙයි. මේ හැමදේම දේශපාලනයට හරවලා අරයාගේ කාලේ මෙයාගේ කාලේ කියලා මේක තව ටිකක් විනාශ කරන්න යන. මේ විවාදයේ අරමුණම මඩ. ක්‍රිකට් දිනු කරන්නේ නෙවෙයි. මේ විවාදයේ අරමුණම මඩ සොයලා මඩින් මඩට යන්න. අතෝ මේ කිසිම මම දැක්කේ නැහැ මේ විවාදයේ ඉල්ලීමේ අරමුණ ක්‍රිකට් දිනු කරලා සංවර්ධනය කරලා පැතිකඩකට ගෙනියන්න කියලා. එමනම් ඊට වඩා ප්‍රබුද්ධ සාකච්ඡාවකට යන්න පුළුවන්. ඒ වගේම මෙහි අපිට ප්‍රශ්නයක් තියෙනවා ක්‍රීඩා මන්ත්‍රීතුමා නිලවරණයක් තියන්නේ නැති එක. මේ නිලවරණයට ඉදිරිපත් වෙන රටේ නීතියක් තියෙනවා. ක්‍රීඩා නීතියක් තියෙනවා. ව්‍යවස්ථාවක් තියෙනවා. අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ තඹ සතයක් වෙන account එකකට දාන්න බෑ ව්‍යවස්ථා අනුකූලව. තමුන්නාසේ දන්නෝ. බැංකු account එකක් අරින්න ගියොත් තමන් ඉන්න ආයතනයේ ව්‍යවස්ථාව ඉල්ලනවා. ඒකේ signatories අත්සන් කරන්න පුළුවන් කාටද? ඒකේ resolution එකක් ඉල්ලනවා. ඒ resolution එක අනුව විතරයි ඒ බැංක account එක අරින්න පුළුවන්. ඒ අරින්න පුළුවන් නිත්‍යානුකූල බැංක account එකකට විතරයි සල්ලි එවන්න පුළුවන්. එතකොට මෙතන මොනාරි තාක්ෂණයක් යොමු කළ උත්සාහයක් ගත්තා නම් හොරකම් කරන්න ඒක සුවා බලන්න ඕනේ. නමුත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ගිණුමකට මුදල් එවන්නත් පුළුවන්, මුදල් යවන්නත් පුළුවන්. ඒවස්ථාවෙන් ස්ථාපිත කරපු account එකකට විතරයි. ඒ නිසා මේ ජාත්‍යන්තර ආයතන account එකක් ඇරියොත්, නම්බරයක් ඇරියොත් ඉස්සල්ලාම ඉල්ලන resolution එක. ඒ resolution එකක් නැත්තම් ව්‍යවස්ථානුකූලව නැත්තම් ඒ account එක අරින්න බෑ. ඉතින් ඒ නිසා මෙතන සොරකම් කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. අපේ විගණන වාර්තාවල් විගණනය කරන්නේ රජයේ විගණනාධිපතිතුමා. විගණනාධිපතිතුමා දන්නවා විගණන වාර්තා අනුව, අභ්‍යන්තර විගණන අනුව ක්‍රියාපටිපාටි ව්‍යවස්ථානුකූලව කරන්නේ. ඒක කරන්නේ කම්පැනිස් ඇක්ට් එක 2007 අනුව. ඒ නිසා මෙතන උත්සාහයෙන් දරන්න පුළුවන් ඕන ආයතනයක. නමුත් සොරකම් කරලා ක්‍රිකට් පාලක මණ්ඩල ගිවිනුමට හොරෙන් සල්ලි එවන්නත් බෑ, හොරෙන් යවන්නත් බෑ. එනිසා මම හිතනවා මට තියෙන අවුරුදු 20කට අධ්‍යක්ෂකම අනුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ ගිවිනුමට හොරෙන් සල්ලි එවන්නත් බෑ, හොරෙන් යවන්නත් බෑ. හැබැයි සයිබර් ඇටැක් එකක් දෙන්න උත්සාහ ගන්න ඇති. ඒ වගේම මේ නිලවරණයේදී අපි සියලුම අඩුපාඩුකම් හදලා ඓතිහාසික සංවර්ධනයක් කරලා ගම් මට්ටමේ, බිම් මට්ටමේ, දිස්ත්‍රික්ක මට්ටමේ, පළාත් මට්ටමේ අලුත් ව්‍යාපෘති කරලා අපි හිටපු ක්‍රීඩකයන්ගේ අදහස් තියෙනවා. දැන් අපේ දයාසිරි මැතිතුමාගේ කාලේ මහෙල්ලා සංගරත් එක්ක එකතුලා සාකච්ඡා කරලා ඇහුවා. ඒක මට තනියම ක්‍රියාත්මක කරන්න බෑ කියලා ස්වභාවතුමා නියෝජ කතා නැගතු. ඒක අපි ආයේ ක්‍රිකට් වල සිටන ක්‍රීඩා සමාජ එක්ක සාකච්ඡා කරලා ඒකෙන් අපි 90% ක්‍රියාත්මක කරා. හැබැයි පිළිතුරු ලැබෙන්න තව අවුරුදු ගණනාවක් යනවා. අවුරුදු 8කට පස්සේ තමයි චන්දෙන් තෝරාපත් වෙච්ච කණ්ඩායම පත් උනේ. ඊට කලින් හිටියේ ඉන්ටරිම් කමිටි. ඒ අතුරුපාල කමිටු කාලේ සම්පූර්ණයෙන්ම දේශපාලන නායකත්වයෙන් තමයි පත් කරේ. රජයේ අනුග්‍රහය තියෙනවනම්, ක්‍රීඩා ඇමතුමා යාළුවනම්, ඔහුට පුළුවන් අය ගිහිල්ලා ඉන්ටරිම් කමිටියට යන්න තමයි ඒක වෙනස් කරා. ඉතින් ඒක වෙනස් කරාම මේක එක්සත් ජාතික පක්ෂයේ මෛත්‍රීපාල මහත්තයයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කාලේ හොඳ වැඩක් වුණාම අපිට හොඳ කියන්න බැරිද? ඒක නිසා කුහක වෙන්න අරකයි. මේ ජයසිරි මැතිතුමාගේ කාලේ දේශපාලනීකරණ ඉවත් කරා. හැබැයි දැන් ඒකෙන් තව වෙනස්කම් කිහිපයක් වර්තමාන ඇමතුමා බලාපොරොත්තු වෙනවා අපි හිතනවා. ඒ කියන්නේ අපි කියන්නේ තේරුම් කමුටුව නිදහස් කරන්න ක්‍රීඩා ඇමතුමාගෙන්. ඒක ගිය පාර ගේන්නේ අවුරුදු 70ට වැඩියයි ඉල්ල තෝරාපත් කළ එන්න එපා කියලා. ඒකත් තාම ගේන්න. ඒක ගේන්න බැරුව ගියා. ඒකත් ගේනවා නම් හොඳයි. හැබැයි මේ ක්‍රීඩාව මෙච්චර උඩට එන ගමන් තේරුම් ගන්න ඕන දෙයක් තමයි ලෝකයේ රටවල් 102ක් ICC එකේ ඉන්නවා. ඒකෙන් අපි හැමදාම පළවෙනි 10 ඉඳලා තියෙනවා. සමහර රට 1, 3, 4. හැබැයි ඇෆ්ගනිස්තානයේ මම ආසියාවේ සංවර්ධන කමිටුවේ සභාපති. මුළු සමස්ත රටවල් 25ක් මගේ යට සංවර්ධන තියෙනවා. මගේ අතින් අත්සන් කළා, අනුමත කළා තමයි නේපාලේ ඇෆ්ගනිස්තානයේ මුදල් යවන්නේ. පුහුණු කරුවෝ යව්වේ අවුරුදු ගණනාවක්. ඉතින් අපි සන්තෝෂයෙන් දුන්නා ඇෆ්ගනිස්තාන උඩට ආවට. පරාජයට අපි කනගාටුයි. හැබැයි අපේ සහෝදර ආසියාවේ රටක් උඩට ගියාම අපි ඒකට කෙනෙලිකම් කරන්න ඕනේ. අපි 96 ගහනකොට අපි අද ඇෆ්ගනිස්තානයේ වගේ මෙලෝ වගේ දණන් හිටියේ නැහැ. එතකොට යහපැත්තේ ගිය දැන් දවස් දෙකකට ඉස්සලා 170යි නෝලොස් හොංකොන්. හොංකොන් ඉන්දියාවත් එක්ක තව ඕරයක් එහෙම වුණා නම් හොංකොන් ඉන්දියාවට ගහනවා. මම හිතනවා අපේ මේ තරඟ දෙක නිසා අවුරුදු ගණනාවක් ගොඩනගා ගත්ත ඒවා වහන්න උපක්‍රමශීලී දේශපාලනීකරණය කරමින් අවස්ථාවාදීන්ට ඉඩ දෙන්න එපා. ඉස්සෙල්ලම අපි මෙහෙට ඔස්ට්‍රේලියාව ආපු වෙලාවේ ඔස්ට්‍රේලියාව 3.0ට ගැහුවා. පකිස්තානයට ගිහිල්ලා පකිස්තානයේ 2.0ට ගැහුවා. අපි සිම්බාබ්වේ ගිහිල්ලා සිම්බාබ්වේ එහෙදි තරගාවලියේ ජයග්‍රහණය කළා. අපි මේ දිගටම සවුත් ඇෆ්‍රිකාවලට මෙහෙදී ටෙස් සීරිස් එක දිනලා තියෙනවා. මේ තරඟ අපි දවස් 7 දෙකට ඉස්සෙල්ලා ලෝකයේ දෙවෙනි කණ්ඩායම සවුත් ඇෆ්‍රිකා. අපි ඒක එක් දින දෙකයි T20 තුනම දිනු. හැබැයි අර 100 මීටර්ස් දුවනකොට වගේ ගරු නියෝජ කතානායකතුමනි අන්තිම වෙලාවේ පොඩි වෙනසෙන් අපි පරදිනවා. මොකද දැන් අනික් කණ්ඩායම උඩට ඇවිල්ලා. තරංකාරුත්වයත් උඩට ඇවිල්ලා. ඒ නිසා අපි මේගලන්ට තව කාලයක් දෙන්න ඕනේ. ඒ අයගේ අඩුපාඩුකම් හදන්න ඕනේ. හැබැයි මේක මේ දේශපාලනයට ඇඟිලි දික් කරන්නයි. පරිපාලනයේ නොයෙකුත් තැන්වලට ගෙනියලා අර කූට හම්බ කරගෙන ජීවත් වෙච්ච අවුරුදු 8ක කාලයක් තිස්සේ ඉන්ටරිම් කමිටි දාගෙන දීපු කාලේ හිටපු අයගේ අවස්ථාවක් කරගන්න අරකයි තරඟ පාර දිනකොට. ඒක නෙමෙයි විය යුතු. මේකේ පිටිපස්සේ දහසකුත් දෙනා මහන්සි වෙනවා. යාපනයේ ඉඳන් හම්බන්තොට මොන්රාගල බදුල්ල දිස්ත්‍රික්ක පුරාම අදත් වයස 23න් පහළ පළාත් කණ්ඩායම් ටික ක්‍රීඩා කරනවා. විශාල ශ්‍රමයක් පල්ලෑ මට්ටමේ අපේ පුහුණුකරුවෝ කරනවා. ඒ නිසා මේක ලොකු ආයතනයක්. අපේ අද දෙවරවැව පුතෙක් ඉපදුනානම් අපි ඉස්කෝල යන කාලේ ආනන්ද නාලන්ද රාජකීය වගේ ඉස්කෝල 16 තිබ්බේ. පහ පහ නම් මෙවන්න කියනවා. ඒ පහෙන් 75ක් 80ක් එනවා. මෙහෙට යන්න කියනවා බැට්ස්මන්ලා අර පැත්තට යන්න කියනවා බෝලර්ස්ලා. ඒකෙන් හොඳට බෝල් කරොත් ඇක්ෂන් එක වුණා 70ක් තෝරගන්නවා. ට්‍රයල් මැච් 3ක් ගහනවා. ඕකෙන් 15ක් තෝරලා තමයි කණ්ඩායම තියෙන්නේ. අද සහජ හැකියාව ඇත ඇතුව ඉපදුනොත් ඕනෑම දරුවෙක් ඕනෑම මුල්ලක ඒ දරුව හම්බන්තොට දුෂ්කර පාසලක හිටියත් ඒ පාසල අර 16 නෑනේ ඉස්සර තෝරන්න බෑ. දැන් ඒ දරුව හම්බන්තොට දිස්ත්‍රික් කණ්ඩායම සෙල්ලම් කරනවා. එයා හොඳ නම් එයා දකුණු පළාත ඒ කියන්නේ ගාල්ල මාතර හම්බන්තොට එකතු වෙච්ච දකුණු පළාත සෙල්ලම් කරනවා. දකුණු පළාතේ දරුවා බස්නායර මධ්‍යම පළාතක සෙල්ලම් කරනවා. ඒවා ඔක්කොම අපි අඳුනවා දීපු දේවල්. ඒ නිසා අද ගමේ හොඳ දක්ෂතාවය තියෙන කොල්ලෝ උඩට එනවා. ඒව අපිට අපේ ග්‍රහණයෙන් මිදෙන්න විදියක් නැහැ. ඇහැට දකින්නවා. අපි ඇයට වෙනම පුහුණු කඳුරු තියලා තියෙනවා. ඒ නිසා මේක ක්‍රීඩාව එක තැනක තියෙන බව ඇත්ත. බැටිලා යම් යම් තැන්වල නැගිටලා යම් යම් තැන්වල අපි දැන් ටෙස්ට් ශ්‍රේණි ගත තා මේ එංගලන්ත සංචාරයේ ටෙස්ට් සංචාරයේ අපි 2-1 දින්නොත් අපි ලෝකේ 4 වෙනියා වෙනවා. ටෙස්ට් ලෝකයේ රටවල 104 වෙනේ වෙනවා. ඉතින් ඒක අපිට මෙතන ඉඳන් ගහන්න බෑ. අර ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ මානසිකත්ව තවත් වටලා පාගලා ඒක කරන්න බෑ. ඒ නිසා මේ අලුත් ක්‍රමවේදය ඇත් කිරීම නිසා අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන්. අපිට ලෝකයේ හොඳම ක්‍රීඩකයන් උඩට ගෙනල්ලා බාර දෙනවා කියලා. උඩට ගියාට පස්සේ පළවෙනි 20ට පළවෙනි 15ට ආවට පස්සේ අත්දැකීම් තරඟය අනුව අවතීර්ණ වෙන විදිය තාක්ෂණය අනුව ක්‍රියාත්මක වෙන මේ වගකීම ක්‍රීඩකයට තියෙනවා. අපි ඒ ගානට විශාල සහයෝගයක් ලබා දෙනවා. හැම අංශයක්ම ආවරණය කරලා තිනවා. ඉතින් මේකෙන් යැපිච්ච එළිය හිටපු අය බිස්නස් කරපු අය තමන්ගේම ආයතනයට බිස්නස් කරගත්ත අය තමන්ගේ ආයතනයත් එක්කම ගනුදෙනු කරපු අය එයාට ප්‍රශ්නයක්. මේ ජයසිරි මෙතුමා ආවට පස්සේ ඒව නැතිලා. දැන් ෆයිසල් මුස්තෆා මහත්තයා හම්බෙන්න ගියාට බිස්නස් කරන්න බෑ. ඉතින් ඒගොල්ලන් මොකද කරන්නේ? තරඟ කීපයක් වැටුනම සම්පූර්ණයෙන්ම ක්‍රීඩකෙන් බිමට දානවා. කණ්ඩායම් බිමට දානවා, රට බිමට දානවා. අපි ඔක්කොම කැමති මැච් දිනනවාට.
ඔබතුම දැන් අවසන් කරන්නවා.
ඒ වගේම ඇෆ්ගනිස්තාන් රටටත් මැච් එකක් දිනන්න තියෙන අයිතිය. කැනඩාවට මැච් එකක් දිනන්න තියෙන අයිතිය. අපි මහ ලොකුවට කතා කරනවා සැමට සමතේ දුප්පත් මිනිස්සු දුප්පත්කම නැති කරන්න, දිල් දුකව තුරන් කරන්න. අපි උඩට ආවා වගේ අනිත් රටවල් පෝෂණය කරලා උඩට එනවා. හැබැයි අපිට එංගලන්තේට, ඔස්ට්‍රේලියාවට, ඉන්දියාවට දෙන්නපු නැති රටක්ද අපි දිනලා තියෙනවා. ඒ නිසා අපි මේ වෙලාවේ කල්පනා කරන්න ඕනේ හැමෝගෙම සහයෝගය අරගෙන කොහොමද රටක් ජාතියක් හැටියට ඉදිරියට එන්නේ කියලා. නැවතත් ඒ අපේ අභිමානය ලබා ගන්න කියලා. ඒ නිසා ඒක කරන්න බෑ. මේ අවධානය එක එක තැන්වලට යොමු කරලා බොරු පරීක්ෂණ ආරම්භ කරලා බොරු පැමිණිලි කරලා යම් කිසි කෙනෙක් ක්‍රීඩාවට ආදරේ නම් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ නම් එය ආමන්ත්‍රණය කරන විදියක් තියෙනවා. එය ප්‍රසිද්ධියේ ගිහිල්ලා ඒ ගැන ආමන්ත්‍රණය කළා සාකච්ඡා කළා කෙලසලා දැම්මොත් අපි උඩ බලාගෙන කෙල ගැහුවා. අද අපේ රට මුළු ආසියාවේම ශක්තිමත්ම පාලනය තිබිච්ච රට. ඒක ක්‍රීඩා ඇමතුමා දන්නවා. ඒ නිසා එතුමා බලාපොරොත්තු වෙනවා ඉක්මනට අපිට නැවත මැතිව නිලවරණයක් තියයි කියලා අපි ඒක අපේක්ෂා කරනවා. ඒක නොකරොත් අපට පාඩුයි. මට බෞද්ධික ප්‍රශ්නයක් නැහැ. මට පොත තියෙන බෞද්ධික ප්‍රශ්න. අපි පළවෙනි ප්‍රේණියේ ක්‍රීඩකයෝ. අපිට මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ දැන් මම අවුරුදු 20 1995 මම උපසභාපති. වරින් වර උපසභාපතිව සභාපති වෙලා තියෙනවා. මේ ක්‍රීඩාවේ ඉන්නේ ඇයි දන්නව? ඇත්තන් දන්නවා ක්‍රීඩාවේ උන්නතිය සඳහා මොකක්ද අවශ්‍ය කියලා. ප්‍රේක්ෂකයන්ගේ අදහස් වෙනස්. මොකද අපි ප්‍රේක්ෂකයන් ප්‍රවර්ධනය කරන්න වන් ටීම් වන් නේෂන් කියලා එකම රටක් එක ජාතියක් එක රජයක් රටේ ක්‍රීඩා කරන්න අපි වෙනම උත්සාහයක් අරගෙන ඉදිරියට ගෙනා.
කරුණාකර අවසන් කරන්න දැන්.
එතකොට හැඟීම වැඩි. මැච් එකක් දිනන්න තමයි හැම ප්‍රේක්ෂකෙම හිතන්නේ. ඒ නිසා මම හිතනවා මෙවැනි අවස්ථාවක අපි ක්‍රීඩා අමාත්‍යතුමාට කියනවා අපි නියෝජ්‍ය අමාත්‍යතුමිත් ඉන්නවා රට අවශ්‍ය වෙලා තියෙනවා හැමෝම එක දජයක් කැට්ටි අරගෙන අඩුපාඩු සොයලා කාමරයක ඉඳලා සාකච්ඡා කරලා ඉදිරියට එන්න. මම පැහැදිලිවම අවංකව විශ්වාස කරනවා 2019 ලෝක කුසලානේ ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය සියලුම ශක්තිය අපේ ක්‍රිකට්වල තියෙනවා. ඒක බොහොම කල්පනා කරලා වැඩ කරොත් අපිට දිනන්න පුළුවන් කියන විශ්වාසය අපි ඇති කරලා ඒක ක්‍රීඩකයින්ට ලබා දෙන්න ඒ අවශ්‍ය දේ කරයි. බොහොම ස්තුතියි.